උදේවරු අපි එක ප්‍රශ්න තුනක් එකට තිබිලා එක විශේෂ විස්තරයක් අරගත් අර්ථවත්ව සෑහෙන ප්‍රශ්න ගන්න දෙක පිළිතුරු තියෙනවා මේ දිහා තියෙන ප්‍රශ්න සමූහයක් මා තියෙනවා ඒ තුලින් සෑහෙන කොටසකට උත්තර ලැබිලා තිනා පළවෙනි ප්‍රශ්න ටිකම විග්‍රහ කිරීමේ අපි එකින් එකට හැකි තරමක් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙමු මේ තා ප්‍රශ්නයක් සෝතාපන්න ඵලයට පත් වූ කෙනෙකු ප්‍රථම ධානයේ පැමිණි බව දැනගන්නේ කෙසේද කියලා මේ ප්‍රශ්නයක්. කර්මස්ථාන වැඩිීමේදී යම් අවස්ථාවක ශබ්ද නග වැඩිම නතර වී සිතින් පමණක් වැඩිම සිදුවේ. මෙම අවස්ථාව ප්‍රථම ධාන අවස්ථාවද යන්න පැහැදිලි කරලා දෙන්නත් කියලා විල්ලීමක් කරන්න. සෝතාපන්න ඵලයට පත්වීමේදී සමත විදර්ශනා යුගනද්දෝ වැඩෙන මොහොතක් වෙන්න ඕන කියන තමයි පෙන්වා තියෙන්නේ. හැබැයි සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන එක ඇහිපිය ගන්න මොහොතකුත් ඇති. එතකන් තියෙන්නේ මාර්ග අනුගාමිකත්වයේ. සෝවාන් ඵලයට පත් වෙන මොහොත එක චිත්ත වීතියයි. ඵලයට පත් වෙන්නේ ඇහිපිය ගන්න මොහොතකල චිත්ත වීති කෝටි ගාණක් හටගෙන ඉවරයි. එන එතෙන්ට නිකන් වැඩෙන්නේ මාර්ගය. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් නිතරම සිහි කරලා අනේ මේ ලෝකේ ස්වභාවය මේකනේ කියලා හරියට වැටහෙන්න පටන් ගන්නකොට වැඩෙන්නේ මාර්ගය. ඒ විදිහට මාර්ගයේ වැඩිලා හිටන් එක අවස්ථාවක් එනවා ඒකට අවශ්‍ය කරන සියල්ල ලැබෙන. හරියට නෙළුම් පොහොට්ටුවක් ගහේ රසය අරගෙන ජලයේ තිබෙන්නා වූ ස්වභාවයෙන් උඩට මතුවෙලා මෝරලා තියෙනවා රෑ එළියනකත් පිපෙන්නේ නැහැ. සූර්යාලෝකයේ වැටෙනකන් ඒ මල පිපෙන්නේ නැහැ. පිපෙන්නේ ඔක්කොම මෝරලා හරි ගිහින් තියෙනවා. නමුත් සූර්යා පායනකොට ඒ ආලෝකයේ වැටෙනකොට මල පිපෙනවා. නැන් නෙළුම් මල්ට සූර්යාලෝකයේ අත්‍යවශ්‍යයි පිපෙන්න. අන්න ඒ වගේ සූර්යාගෙන් ලැබෙන ශක්තිය පෝෂණය අරගෙන ගහෙන් ලැබෙන පෝෂණයෙන් මල් කැකුල ලොකු වෙනවා. මල් කැකුල මෝරලා ලොකු වෙලා බුදියෙන් උඩට ඇවිදලා පිපෙන්න ඕන්න මෙන්න කියන මට්ටමට තිබුණත් සූර්යාලෝකයේ නැගෙන මොහොතේ නටයි පිපෙන්නේ. අන්න ඒ වගේ මාර්ගයේ වඩපු කෙනෙක් කොයි විදිහටද අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරලා ඉන්නකොට මාර්ගයේ වැඩෙනවා. මෝරපු නෙළුම් මල් කැකුල වාගේ පූර්ණ වෙලා තියෙනවා සූර්යාලෝකයේ නැගෙන මොහොතක ඒක පිවෙන්න ලහඟුණා වාගේ. මෙන්න මේ වගේ සත්පුරුෂ සංසේවනයේ සද්ධර්මා ශ්‍රවණේ යම් මොහොතක ලැබෙනකම් මුලින් ලැබෙනවා ඒව නැතුව නෙමෙයි. ලැබිලා මාර්ගයේ වැඩනට ඵලී ලැබෙන මොහොත අත්‍යවශ්‍යම ලැබෙන්න ඕනේ. තමන් වැඩුණු ධම ආවර්ජනා කිරීමේදී අත්‍යවශ්‍යයෙන් ආධාරයක් ඕනේ. ඒ ආධාරේ මාර්ගයෙන් තමයි ඵලී ලැබෙන මොහොත ලඟ වෙලා ලැබෙන්නේ. ඒක විශේෂයක්. වැටකොළු වෙලක් හිටෝලා හිටන් ටික දවසක් යනකොට ඒක දෙපෙති වෙලා ඔක්කොම හරි ගිහිල්ලා කොළ දෙකක් තුනක් කැවිදිලා රෑන් ටිකක් එළියට දික් වෙලා එනවා. ඒ රෑන් දික් වෙන්නේ මොකද මොකක් හරි කමක් නැහැ පහුරක් එවිදි මොනවා හරි අල්ලගෙන උඩට නැගෙන සනියෙන් බැරි හින්දා. බලාපොරොත්තු ඉන්නවා රෑන් ටික ඇදිලා. අපි පොල් අතුරු කිල්ලක් හරි නැත්නම් මොනවා හරි කෝටුවක් හරි හිටවනවා එතෙන්ට. පොඩ්ඩක් වෙලා බලනකොට වැලේ අර පහුරු ගිහිල්ලා පහුර කියලාගෙන පොඩි රෑන් ටිකක් තියෙනවා ගහකට යන්න වැලින් වැල බදා ගන්න එක. අර කෝටුව හරි නැත්නම් අර අපි තිබ්බ ඉපල හරි බදාගෙන ස්ප්‍රින් එක වාගේ ඇඹරිලා ඇඹරිලා ගිහින් ඒකට ඇදලා ගන්නවා. ඒකේ ආධාරයෙන් ගහට නගිනවා. වැල උඩදී ඒ අතර මේ අතර පැතිරලා ගියාට පස්සේ අර උඩට ගිහින් රෑන් කැඩිලා ගියත් දැන් වැල වැටෙන්නේ නැහැ. ගහේ බැඳිලා හැදිලා උඩට ගිහිල්ලා. හැබැයි ආධාරයේ නොලැබුණා නම් කවදාවත් අර වැලට උඩට යන්න බෑ. මෝරලා උඩට යන්න හේතු තිබුණාට ආධාරයක් නැතුව ගහට නැගෙන්න බෑ වැලට. අන්න ඒ වගේ මාර්ග ඵලයේ ලැබෙන මොහොතට ආධාරයක් අවශ්‍යයි. බුද්ධ ශ්‍රාවකයෝ වැල් වලට උපමා කරලා තියෙන්නේ. බුදුරයන් වහන්සේ මහා වෘක්ෂයේ මේක ක්‍රමයකට ගත්ත දෙයක්. ඒ වාගේ මේ හේතුවෙන් වෘක්ෂයට බැඳුණු වැල් වාගේ උඩට ගිය වැල් වාගේ තමයි අනිත් ශ්‍රාවක පිරිස. හැබැයි වැලකේ තිලත් වැලකට උඩට ගිය හැකි. ඒ වැල ගහට ඉදලා තියෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ වැලේ ඉදලා හිටන් තව වැලකට ගහට නැගුණ හැකි. හැබැයි වැල් දෙක තුනක් එකතු වෙලා හිටන් ගහට එකක්වත් නැගිට නැන්නා. නැගිලා තිබුණ නැත්නම් වැලෙන් වැල ඉදලා කවදාවත් උඩට නැගින්නේ නැහැ. ඔක්කොම එක පොදියෙන් බිම වැටෙනවා. මේක උපමාවක්. ඒ වගේ බුද්ධ මනිත මහා වෘක්ෂයේ ඉතිච්ච බුද්ධ ශ්‍රාවක නැමැති වැල් තමයි මේ තියෙන්නේ. ඉතින් වැලක් ගහට නැගින්න නම් අර ආධාරයක් අවශ්‍යයි. ඒ වගේ බුද්ධ ශ්‍රාවකේ සෝතාපන්න වුණා තමයි ස්ථිර බුද්ධ ශ්‍රාවකේ හැටියට ඵලයෙන් ස්ථිර වෙන්නේ. බුද්ධ නැමැති මහා වෘක්ෂයට ගියා වෙන්නේ ඉසෙල්ලම. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි සත්පුරුෂ සංසේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි කියන දෙක. මුලින් ලැබෙන සත්පුරුෂ සද්ධර්මය අහනකොට සත්පුරුෂ ධර්මයේ සත්මේ ඇසුරින් අහනකොට ඒ සද්ධර්ම ශ්‍රවණය නිසා දහම් බීජය පැලවෙනවා පපුවේ. ලෝකේ මොිට ඉස්සර අනන්ත සංසාරේ අහපු නැති අවබෝධ කරපු නැති අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ තිලක්ෂණය පිළිබඳ පළමු වැටහීම එනවා. එතන පටන්ගෙන මාර්ග අනුගාමිකත්වයේ ආරම්භ කරනවා. ඒ වැටහිම ආපු අයත් ආර්යෝම තමයි. මාර්ග අනුගාමික ආර්යෝ නැත්නම් ඒ අය සතර අපාගත වෙන්න තියෙන හේතු නැති අය. හැබැයි ඵලයේ ලැබුවේ නැහැ තව. කොයි මොහොතක හරි ඵලයේ ලබන්න තවත් ආර්ය ධර්මයේ ලැබූ කෙනෙක් ඇසුරෙන් බණපදයක් හරි අහන්න ඕනේ. ඒ මොහොතේ විශේෂයක් ලැබෙනවා. ඒක තමයි සත්පුරුෂ සංසේවනයේ කියන එකේ තියෙන විශේෂත්වය. කවදා හරි මේ ලෝකේ සෝතාපන්න පුද්ගලයෙක් හිටියානම් එයා ඒ මාර්ගඵලයටපත් උනේ කවුගෙන් බණ අහලාද කියලා ওই විදිහ බලාගෙන ගියාම අන්තිමට කෙලවර වෙනවා බුදුරයන් වහන්සේගෙන් බණ අහලා කියන කෙනෙක්ින් සම්බන්ධව. බුදුරයන් වහන්සේගෙන් ධර්මය අහලා මාර්ගඵල ලැබුණ රහතන් වහන්සේ නමක් හෝ මාර්ගඵලයට පත් වන කෙනෙකුට ගිහිලා තමයි නතර වෙන්නේ ගමන. අවුරුදු දහස් ගානක් තුල පරම්පරාව බලපුවාම එහෙනම් බුද්ධ ශ්‍රාවක පරපුර කැඩෙන්නේ නැත්තේ ඔන්න ඔය හේතුව උඩ. කැඩුණා නම් එතනින් ඉවරයි අවසානයි. ඒ බුද්ධ ශාසනයේදී නැවත වරක් මාර්ගඵල අවබෝධයක් ලබා ගන්න බෑ. දැන් මේකෙත් එක ප්‍රශ්නයකුත් අහලා තිනවා එක්කෙනෙක්. ඒක මහාචාර්යවරේ කහ ප්‍රශ්නයක් කියලා. ඒකේ තියෙනවා සුද්ධාවාස බ්‍රහ්මලෝකවල මාර්ගඵලලාභින් නැද්ද මේ බුදුරයන් වහන්සේ පහළින් ඉස්සෙල්ලා කාශ්‍යප බුදුරන් වහන්සේෙන් එහෙම බණ අහලා. කාශ්‍යප බුදුරන් වහන්සේගෙන් පමණක් නෙමෙයි විපස්සී බුදුරන් වහන්සේගෙන් දැන්ට කල්ප 36කට එහා බණ අහලා අරිහත්ත්වයට පත් වෙච්ච අය අනාගාමී ඵලයට පත් වෙච්ච අය සුද්ධාවාස බ්‍රහ්මලෝකවල ඉන්නවා. එතන පටන් සද්බුදුරයන් ලෝකේ පහළලා තියෙනවා. සාසන අන්තර්ධාන වෙලා තියෙනවා. ඒ සාසන අන්තර්ධානයේ ගණන් ගන්නේ ඒ සුද්ධාවාසයේ ඉන්න මාර්ගඵලලාභීන්ගේ ඉඳීමෙන් හෝ නැතිවීමෙන් නෙමෙයි. මේ මනුස්ස ලෝකයේ මනුස්සයින් අතර අවසාන කෙනා ඉවර වුණාට පස්සේ නැහැ අවසාන සෝවාන් පුද්ගලයාගෙන් පස්සේ ධර්මාභෝධයක් ලබා ගන්න බැරි කාලයක් එනවා. හැබැයි ওই කාලේ එනවයි කියලා කියන්නේ යම් කිසි කාලයක ඔය සාසර අන්තර්ධානී අවස්ථාවක් එනවා. අධිගම අන්තර්ධානී කියලා එනවා කොටසක්. ඔය අධිගම අන්තර්ධාන වෙනකොට නැවතත් ධර්මාවබෝධයක් ලබාගෙන සෝවාන් මාර්ග අනුගාමිකයෙක් ඇති වෙන්නවත් හේතුකාරක වෙන සතර පද ගාථාවක නියම බුද්ධාර්ථයේ විග්‍රහ කරන්න කෙනෙක් ලෝකේ නැති වෙනවා. අන්න එතකොට තමයි සද්ධර්ම අන්තර්ධානී කියලා කියන්නේ. ඊට පස්සේ බ්‍රාහ්ම්‍ය කොච්චර හිටියත් මිනිස්සුෙකුට මාර්ගඵලයක් ලබා ගන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ අවසාන මාර්ගඵලලාභියා මේ මනුස්ස ලෝකෙන් චුත වුණාට පස්සේ ඊට පස්සේ නැවත වාරයක් ලෞත්‍රා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්න ඕනේ. ශ්‍රාවකේ පහළ වෙන්න, බුද්ධ ශ්‍රාවකේ පහළ වෙන්න මාර්ගඵලදාමි. අන්න ඒක කියනවා අධිගම අන්තර්දානි. ඉන් දෙවියන් අතර හිටියට වැඩක් නැහැ. දෙවියන් අතර ඉන්නකොට දෙවි ඒකින් යම්කිසි බුද්ධලේ දෙවියෙක් වුණා නම් බුද්ධ නමස්කාරය කළා හරිය වන්දනාමාන කළා තුන්රුවක් ගුණයට ගලු කරෙන්න පුළුවන් ඒ කාලෙදී. එහෙම ඉඳලා ඒ කෙනෙක් දියුලෝට බඹලෝට යන්න පුළුවන්. ඊට පස්සේ එහෙදි බණ අහන්න පුළුවන් ඒක හරි. මිනිස්සෙක් කියලා මගපල්ල වණ්ඩයි බැරි. දෙවියෙක් කියලා බ්‍රාහ්මීයෙක් කියලා ඕන කාලෙක පුළුවන් කියන්නේ බුද්ධාන්තර වීතිස් ගානකට එහා බුදුවරු පහළ වෙච්ච කාලේ එහෙමත් තියෙනවා. එහෙම කාලෙකත් නිවන් දකින්න මගක් තියෙනවා දෙවි වෙලා බ්‍රහ්ම වෙලා. බුද්ධ කියන ගුණේ සිහි කළා ගුණ මාත්‍රයට හරි වැදලා බොදලා හිත ප්‍රසාදේ ඇති කරගත් අයට මේ මනුස්ස ලෝකේ මාර්ගඵල ලබන්න අවස්ථාව නැතුව ගියත් ඒ හේතු වාසනාවෙන් දෙවියෙක් වෙලා බ්‍රාහ්මීයෙක් වෙලා ඉපදිලා හිටන් ඒ කාලේදී බලහන්ඳ අවස්ථාව ලබා ගන්න පුළුවන්. එදා මේ මනුස්ස ලෝකේ සාසන අන්තර්දානිය ගැනයි ඔය 5000කින් පස්සෙ සිද්ධ වෙන ආකාරයෙන් පෙන්නන්නේ. නැත්නම් සාස බුද්ධ ශාසනය තුල සාසන මේ ශාසනය පවතින කාලය කියලා පෙන්නන්නේ එහෙමයි. එතන මේ වගේ අවස්ථාවකේ බණහන මොහතක අපිට සද්දේ ඇහෙනවා. අවධානයෙන් අහගෙන ඉන්නවා. ඔය මොහොතේදී ඇහිපිය ගන්න මොහොතක් යන්නේ ඉස්සෙල්ලා බාහිරන චිත්තවිති අපිට හොයන්න බෑ. ඒක ලෞතර බුදුරජාණන් වහන්සේටයි ඒ ධර්ම ස්වභාවයේ ගෝචර වෙන්නේ චිත්ත ස්වභාවයේ. අනික් කෙනෙකුට කියන්න බෑ මේ තත්පරේට චිත්තක්ෂ වාර කොච්චර ගියාද චිත්තවිති කීයක් පහළුණාද ආදී වශයෙන් අනික් කෙනෙකුට කියන්න බෑ. අනාවරණත් ඥානී නැවති මහා ඥානියකේ ලෞතර බුදුපියාණන් වහන්සේ නමකට නම් කියන්න පුළුවන්. අනික් කෙනෙකුට ගෝචර නැති දෙයක්. නමුත් අන්න එහෙම ඇහිපිය ගහන තරම් මොහතක ප්‍රථම අධ්‍යානයට පත් වෙලා පසුතලය හැදෙනවා. හැදිලා අනිත්‍ය දුක අනාත්ම මේ ධර්මයේ පිළිබඳ ප්‍රඥා පහළ වෙන මොහොතක් එනවා. ඒ ඵලයේ ලබලා ඉවරයි ඊට පස්සේ. උඩ බලලා බිම් බලන් ඉස්සෙල්ලා ඵලයේ ලැබිලා ඉවරයි. එක පැත්ත බලලා බිම් බලනකොට ඵලයේ ලැබිලා ඉවරයි. එහෙමත් අවස්ථාව තියෙනවා. හැබැයි මාර්ගයටයි කල්යන්නේ. ඵලයේ ලැබෙන මොහොත කොයි මොහොතද කියන්න බැහැ. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අට්ටික කර්මස්ථානයේ වැඩමින් යනවා. ඉතින් අට්ටි අට්ටි කිය ගියා කියලා කිව්වට ඊට වඩා ගැඹුරු එකක් ඒක. ඒ කර්මස්ථානයක් වැඩමින් යනකොට ඒ සෝතාපන්න මාර්ගයටම පත් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ මේ අරිහත්ත්වය ගැනයි ඔය කියන්නේ. එක්තරා කාන්තාවක් පාරි ගිහිල්ලා එහා හඳුරා කරලා හයියෙන් හිනාවක් දැම්මා. ඒ වෙසඟන ඒ පැතර වසඟ කරගන්න කරපු වැඩක්. ඒ සද්දෙට උන්වහන්සේ එකපාරක් ඒ පැත බලලා බිම් බැලුවා. ඒ පැත බලනකොට දැක්කා අර අට්ටික සංඥා පරිදි ඇට සැකිල්ලක් යන හැටි hina වෙවි. එහෙමයි හැඟීම ආවේ. ඒ වල්ල ආපහු බිම් බලන්න තත්පරයක් යන්න ඇති ඕන්න. බිම් බැලුවේ අරිහත් වෙලා. සීක පුද්ගලයෙක් හැටියට ඒ ස්ත්‍රිය දිහා බැලුවේ අර hina සද්දෙට. ඒ පැත්තක් බලලා බිම් බලා ගත්තා විතරයි. ওই කාලය තුළ අරිහත් ඵලයටත් පත් වුණා. එනම් අපි හිතා ඉඳලා හුඟාක් කල් ගිහිලා තෙරම තෙරම ඉඳලා ලබන එකක් නෙමෙයි අරිහත් ඵලය හෝ මාර්ගඵල කියන්නේ. එතන සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ අවස්ථාවේ සෝවාන් වෙලා හිටපු නිසා සෝවාන් ඵලයටපත් වීමටයි ඒ වගේ අවස්ථාවක් ඕනේ කරන්නේ. ඊට පස්සේ අවස්ථාවේ ගැළපෙන අරමුණක් දකින්න එක විතරයි. ඒ අරමුණ ලෝක සත්‍යයට එක්ක ඇලෙන එකක් එක්ක ගැටෙන එකක්. නමුත් ඒකේ තියෙන ඇලීමේ ස්වභාවය ගැටීමේ ස්වභාවය විදර්ශනා නුවණ තියෙන කෙනාට දැනෙනවා. ඇලීමේ ගින්න ඒ මොහොතේම වැටහෙනවා. ගැටීමේ තියෙන ගිනි ස්වභාවය ඒ මොහොතේම වැටහිලා හිටන් අහිත මිදිලා යනවා. අන්න ඒකයි ඒකේ ස්වභාවය. ඒ ලැබෙන මොහොතේදී සමතේ ලැබිලා තියෙන්නේ. නීවරණ සමත වෙන හේයි සමත කියනවා. ප්‍රථම අධ්‍යානයේ ලැබෙන හේයි සමත කියනවා කියවට හරියන්නේ නැහැ. ඒක නෙමෙයි පෙන්නා තියෙන්නේ. සමත කියන්නේ නීවරණ සමත වෙන නිසායි. එන යම් කිසි බුද්ධලෙක් යම් කිසි අරමුණක් දැකලා අසාර අරමුණක හැටි කියලා මෙනෙහි කරන අවංක වේ මොහොතේදී කාමච්ඡන්ද නීවරණේ ව්‍යාපාද නීවරණේ එතන නැහැ ඒ මොහොතේ තීන මිද්ද උද්දච්ච කුකුච විතිකිච්ඡා කියන මේ නීවරණ පහම මේ මොහොතේ නැහැ දස අකුසල් තවත් ක්‍රමයකින් කියනවා නම් කැටි කරලා කියනවා නම් පංච නීවරණ කිව යුතුයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පංච නීවරණ විස්තර කළා කියනවා නම් දස අකුසල් කිය යුතුයි කියලා පෙන්නනවා එන පංච නීවරණ යම් තැනක මොහොතක් නැත්නම් හිතනකොට ඒ මොහොතේ දස අකුසලේම නැහැ දස අකුසලේම නැත්නම් එතන තියෙනවා සීලය කම්පා වෙන්න තිබිච්ච ලෝභ දේශ මොහ නැහැ දස අකුසල් නැති මොහොතක අන්න එතන සමාධියක් තියෙනවා නීවරණ සමත වෙලා හින්දා සමතයක් තියෙනවා අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරපු නිසා ප්‍රඥාව තියෙනවා විදර්ශනාව තියෙනවා සමත විදර්ශනා යුගනද්දෝ වැඩිච්ච මොහොත ඔන්නේ මොහොතේ ප්‍රඥා පහළ අසාරය මොනවා බලන්නද අසාරය මොනවා දකින්නද මේ විදිහට හිත එනවා එකපාරට අන්න අසාරත්තේ ප්‍රඥාව තුලින් වැටහුණ මොහොතක් ආවනම් මාර්ගඵල මොහොත ලැබුණා ඉතින් මේක අමුතු එකක් කියලා එක එක ඔය භාවනා පන්තිවල එහෙම උගන්වනවා ඉඳගෙන ඉඳ උඩ ගියා එන්න ආලෝකයක් පහළ වුණා විදුලි කිටුවක් වාගේ දැක්කා අරවා මෙයා රටේ ඇතිවා කියනවා ඉන් දැකිය යුතු ක්‍රමයේ ඔන්න ඕකයි සෝවාන් වෙලා හිටියා නම් වෙලා හිටපු කෙනෙකුට භාවනාන යෝග්‍යව ඉන්න වෙලාවකත් ඔය කියන ස්වභාවය ලබන්න පුළුවන් මනසට අරමුණක් ඇවිදilla හැබැයි ඒ අරමුණ ලබන්නේ මේ බාහිර ලෝකයා දකින්නා වූ විදිහ ලෞකික රූපය ශබ්දයක් ඇහිලා පෙනිලා නෙමෙයි විදර්ශනා වෙලා යම් කිසි ආලෝක මාත්‍රයක් ආවා නම් දැක්කනා ඒක හිත වැදින්න ඉස්සෙල්ලා දකින්න දෙයක් තියෙනවා එයා ස්කන්ධ වශයෙන් හරි ධාතු වශයෙන් හරි ආයතන වශයෙන් හරි මේ මොහොතේ ක්ෂණයකින් ඒක විදර්ශනාවට නැගෙන්න ඕනේ ඒක මමත්වයෙන් ගන්න අල්ලන්න වටනාදියක් ඒකේ නැහැ කියලා ප්‍රඥාවට ගෝචරලා මේ මොහොතේ වැටෙන්න නුවණ පහළ වෙන්න ඕනේ එන විදුලි කොටනවා වගේ එකපාරට දවුනනම් ඔය භාවනා කර කර ඉන්නකොට ඉතලා විදර්ශනා කළා හුරු කරගන්න ඕනේ ඒක මොකද්ද කියලා රැවටෙන්නේ නැතුව දැන් ඉතින් ගුරුවරයා හම්බෙලා අහන්න වෙන මා සෝවාන් වුණාද කියලා විදුලි කිටුවාගේ මාතත් දවුනනේ එහෙම ඒවා ගන්නේ නැතුව කාගෙන්වත් අහලා පුළුවන් එකක් නෙමෙයි ඔක දැනගන්න ඒ චක්‍රය හොඳට තේරුම් අරන් තියෙන්න ඕනේ දකින්න චක්‍රය ওই දැකපු දේ පංචස්කන්ධයේ බෙදලා බලන්න පුරුදු වෙන්න ඕනේ එහෙනම් දැක්කනම් ආලෝකයක් වශයෙන් ඒ දැක්කේ රූපය ඒගිලා මොනවා හරි සුභ ස්වභාවයක් දැනුණා නම් සැපක් හෝ උපේක්ෂා ස්වභාවයක් හෝ දැනුණා නම් ඒක වේදනායිස්කන්ධයටයි මං එකපාරේ එලියක් දැක්ක හැමතැනම උඩ යට වටේ හැමතැනම එලියක් ගියා කියලා එහෙම ඒ වගේ දැක්කනම් ඒ ස්වභාවයේ සංඥායිස්කන්ධයටයි ඒ විලාවේ මට හරි සාන්තියක් දැනුණා කියන්න බැරි තරම් ලස්සන ආලෝකයක් දැක්ක හැම කිව්වනම් ඒ හරිය සංකාරීස්කන්ධයටයි මට ඔන්න ඔය ටිකයි දැනුනේ කිව්වනම් ඒක විඥානීස්කන්ධයටයි එහෙනම් මම දැකලා තියෙන්නේ මොකද්ද රූපස්කන්ධයක් වේදනායිස්කන්ධයක් සංඥායිස්කන්ධයක් සංකාරීස්කන්ධයක් විඥානීස්කන්ධයක් කියන පංචස්කන්ධයක් මිස නිවර නෙමෙයිනේ අන්න චක්‍රය නිවනේ රූපස්කන්ධ නැහැ වේදනායිස්කන්ධ නැහැ සංඥායිස්කන්ධ නැහැ සංකාරීස්කන්ධ නැහැ විඥානීස්කන්ධ නැහැ ඒවා නිරෝධයි රාගක්කේය දේසක්කේය මෝහක්කේය ඉමේ ධම්මා අසංකතා අන්න අසංකතේ යම් තැනක් කල්පනා කරලා මෙනෙහි කරලා බලනකොට රාගක්සේ බව දේසක්සේ බව මෝහක්සේ බව පේනවා නම් ප්‍රත්‍යවේසා ඥානියෙන් ඒක දැක්කේ ඒ දැකපු ප්‍රත්‍යවේසා ඥානිය ඥානයක් මිසක් ඒක නිවන නෙවෙයි යම් රාග දේශ මොහයක් එතන ගොඩ නැගෙන්නේ නැහැ කියලා දැක්කනම් අන්නේ ගොඩ නොනැගෙන බව නිවන දැන් ගොඩ නොනැගෙන බව කියලා කියන්නේ නැගිච්ච දෙයක් නෙවෙයි නමුත් වැටහිච්ච දෙයක් පෙර මට රාගය නැගෙනවා ඒ රාගය දැන් අතුරුදහන් වුණා එන්නේ නැහැ නේ අරමුණ දැක්කා අරමුණ ඇසුරට ගියත් රාගය මතුවෙන්නේ නැහැ වෙනදට නම් කවුරු හරි බැන්නොත් මට හරියට හිතර හිතෙනවා දැන් බැන්නා තියා ගැහුවත් මට තරහක් ඉන්නේ නැහැ හිතලවත් තරහ ගන්න බෑනේ එහෙම එකක් අභ්‍යන්තරේ හදපගුවේ නැහැනේ අන්නේ තමන්ට වැටෙන පත් වේසා කරනකොට ද්වේෂක්ෂයයි රාගක්ෂයයි ඇයි එහෙම වුනේ කියලා කතා කරනකොට නිරුත්තර වෙන්නේ නැහැ හේතුව දකින්නවා ඒ ඵලයේ හැටි දකින්නවා නිර්වාණ ඵලයේ තමයි මේ දැක්කේ කොහොමද හේතුව අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ත වශයෙන් අසුභ වශයෙන් මේ ලෝකේ මේ ආකාරයේ වෙනෙහි කළ මෙනෙහි කරුණා ඔය 40 ආකාරයක් තියෙනවා අද ඔය පත්‍රයේ ගියවරාවේ ඉල්ලපු ඉල්ලීමක් උඩ ඒක සටහන් කරලා තියෙනවා මේ 40 ආකාරයේ නිවන් දකින්න හේතු වෙන ලෝකේ අසාරත්වේ දකින්න හේතු වෙන 40 ආකාර දහම් දැකීමක් ලෝකේ පිළිබඳව පංචස්කන්ධ පිළිබඳව දකිය යුතු ආකාර ඒ කොයි ආකාරයක් හෝ අරගෙන ඒ ආකාරයෙන් දැක්කහම ඒ සෑම ආකාරයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ කොටස් තුනටයි අහු වෙන්නේ ඒ කොටස් තුනට 40 ආකාරයක් බෙදලා තියෙනවා ඒ 40 ආකාරයෙන් කොහොක හරි එක ආකාරයක් බලපුවාම එක්කෝ ඒක අනිත්‍ය ගොඩේ එක්කෝ දුක්ඛ ගොඩ මූලිකව එක්කෝ අනාත්ත කියන ගොඩ මූලිකව ඒ තුල එකක් තමයි මේ දකින්න ක්‍රම වෙයි තියෙන්නේ සමහර වෙලාවට දකින්න මේ පංචස්කන්ධය කියලා කියන්නේ ගිනි ගොඩක් වගේ දෙයක් නේ. ඒ කියන්නේ පත්තු වෙන ගින්නක් නෙමෙයි. ඒක ඇසුරු කරන්න කියලා ශෝක පරිදේව දුක්ඛ දෝමන සපායාස ගිනි වලට ගෝචර වෙන හැටි දකින්න. ප්‍රඥාවෙන්. එහෙම ගොඩක් නෙමෙයි මහා මර උගුලක් නෙමෙයි ඒක කියලා දකින්න. හිතේ කී අත්හැරි යනවා ඒ ඇසුරෙන්. සත්‍යය දකින්න කොට. මෙන්න මේ වගේ දකින්න. මම මෙබඳු මග කියනුයි මේ තත්ත්වෙටපත් උනේ මෙන්න මෙහෙම හිතනට මෙහෙම අවබෝධයක් ආවා ඒ අවබෝධයත් එක්ක අසාර ලෝකේ අසාරත්වේ මට වැටහුණා ඊ අසාර ලෝකේ පිළවද මට මම කියලා මගේ කියලා ගන්න එකක් නැහැ කියලා දැක්කා එහෙම ගන්න මානසිකත්වයේ මගින් නිදහස් වෙලා ගියා අත්හැරලා ගියා එහෙම තමයි ඒ රාග දේශ මොහ කොටසක් මගෙන් අත්හැරිනවා කියලා සමන්ත ප්‍රතිවේසාවෙන් දකින්න පුළුවන් එනම් පෙර හේතුවක් නිසා ගොඩනැගෙන ස්වභාවයක් තිබුණා ප්‍රඥාව පහළ වුණ නිසා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් එහෙම අරමුණක් ආවට ඒ තිබිච්ච රාග දේශ මොහ ගොඩනැගෙන්නේ නැති ස්වභාවයටපත් වෙලා අත්ති සදායතනන් කිව්වේ මෙන්න මේකයි ආයතනේ නිර්වාණ ආයතනේ කිව්වේ ලෝකේ පවතින එක නෙමෙයි කිව්වේ ඒ නිසා කිව්වේ එහෙම දෙයක් නැත්නම්පත් වෙන්නේ කොහොමද තර්කයක් ගේන්න පුළුවන් නැති දෙයකටපත් වෙන්නේ කොහොමද කියලා. නමුත් ඒක ලෝකේට අයිති නැති. නමුත් එහෙම ස්වභාවයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නිර්වාණ ධාතුව කියන ඕනෝකටයි කියලා. ඒක නැති ස්වභාවයක් කියවනම් ශුන්්‍යතාවාදීට නැත්නම් මොනව හරි එහෙම කියනවා. උච්ඡේදවාදීට දානවා. යථාර්ථය දකින්නේ නැති අය තර්කවාද අරගෙන. ඒ නිසා තමයි පෙන්වුවේ ඒක යථාර්ථය දකින්න හැටි. ඉන් නිවන දැක්කනම් තමන්ට හිතා ගන්න පුළුවන් ක්‍රමයේ ඔන්නෝකයි. දකින මොහොත ක්ෂණයකින් ගිහින් ඉවරයි දැකලා. දැක්කට පස්සේ තියෙන තත්ත්වේ ප්‍රත්‍යවේක්ෂා ඥාන වලට ගෝචර වෙනවා. ඒ ක්ෂණේ තමන්ට ක්ෂණේ වශයෙන් දකින්න බෑ. හැබැයි ඒ පරිසරයේ විනාඩි ගානක් තුල වෙච්ච සිද්ධිය නම් මතක තියෙනවා. ක්ෂණේකින් මාර්ගයේ වැඩිච්ච අවස්ථාවක් නැහැ බලහනකොට එහෙම. මට මෙහෙම අහන්නට මට හරියට තේරුම් ගියා බොහොම කවදාවත් නැති විදිහට මෙන්න මෙහෙම අවබෝධයක් ආවා මේ යථාර්ථයේ වැටහිච්ච වෙලාවට හොඳට පැහැදිලි වෙ වෙලාවේ කවුරු හරි දේශකයන් වහන්සේලා කියන වෙලාවේදී මට හොඳට මගේ ප්‍රශ්නෙට මට තිබිච්ච ගැටලුවට හරියටම විසඳුම ආවනේ දැන් නම් මට කිසිම සැකයක් නැහැ මේ අනිච්ච දුක නැත් දේවල් වල හැටි මෙහෙමයි කියන එක ගැන අන්න එහෙම Tamanටම තේරෙන්න පටන් ගන්නවා ඒ දැක්කට පස්සේ තමන්ට දකින්න පුළුවන් මෙන්න මේකයි රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ කියන්නේ මෙන්න මේකයි නිවන කියන්නේ එන අලුතෙන් හටගත්ත එලියක්වත් අලුතෙන් හටගත්ත උඩ යනවා එකක්වත් වේවුලනවා එකක්වත් එහෙම එකක් නෙමෙයි මේ නිවන කියන්නේ කියලා තවම දකින්න රාගක්ෂේ නිබ්බානං ද්වේසක්ෂේ නිබ්බානං මොහක්ෂේ නිබ්බානං රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ ඉමේ ධම්මා අසංකතා මේ ආදි වශයෙන් පැහැදිලිව නිවන විග්‍රහ වෙලා තියෙනවා ඉතින් ඔය අනුව තේරුම් ගන්නට වෙන්නේ නිවන කියන්නේ මොකද්ද කියලා. මේ මොහොතේදී ප්‍රථම ධානය අවශ්‍ය වෙන්නේ. ප්‍රථම ධානයම නෙමෙයි සමාධිය. සමාධිය ඊට අවශ්‍ය වෙනවා. යම්කිසි කෙනෙක් සසරේදී ධාන වඩලා තිබුණා නම් ඔය අවස්ථාවේදී ප්‍රථම ධානයට පත් වෙන්නත් පුළුවන්. ද්විතිය ධාන, තෘතිය ධාන ආදී වෙන්නත් පුළුවන්. ඇවිදිලා එහෙම ඇවිදිලා හිටන් මේ මොහොතේදී සමාධියට තව උපරිම බලයක් ලැබලා උපනිශ්‍රී ලබා දෙන්නත් පුළුවන් ධාන ඕලින්. ධානයේම අවශ්‍යයි කියලා එකක් නැහැ, සමාධිය අවශ්‍යයි. ඒ කියන්නේ පංච නීවරණ දුරු වෙච්ච මොහොතක් අවශ්‍යයි. මේ බණහන විලා චිත්ත ප්‍රසාදයේ බණහන හැම කෙනෙකුටම ඒ මොහොතේ පංච නීවරණ නැහැ. ඒ මොහොතේ සමාධිය තියෙනවා. අලෝබදී සමෝහ හිතකින් ඉපදිලා තිබුණේ විපාක හිද ඒකනම් කියන බණ හොඳට තේරෙන්න පටන් ගන්නවා ප්‍රඥා ගෝචරව. ඒතර විදර්ශනාවත් එතන තියෙනවා. ওই දෙක සම වුණා නම් සෝතාපන්න වෙන්න පුළුවන් ඒ බණ හලිවරින් ඉස්සෙල්ලා. ස්වභාවය ඕකයි. සෝතාපන්න වුණා නම් ගෙදර ගිහිලා කල්පනා කළා, ගහක් ඇට ඉඳලා කල්පනා කළා, කොහේ ඉඳලා කල්පනා කළාත් ওই දහම දකින්න පුළුවන්. පරප්‍රත්‍ය රහිත වුණා. අනුන්ගේ ආධාරයක් ඊට පස්සේ ඕනේ නැහැ නිවන පූර්ණ කරගන්න. අන්න එහෙම කෙනෙකුට මාර්ගඵල ලැබුව කෙනෙක්ම බණ කියන්න ඕනේ නැහැ. දැන් මේකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ පොටිලා හාමුදුරුව ගැන. පොටිලා හාමුදුරුව පුතජනව ඉඳලා එයාගේ බණහල මගඵල ලැබලා තිනවා කොහොමද ලැබලා තියෙන්නේ? අන්න සෝවාන් වෙත පුද්ගලයෙකුට ආයි පුතජන පුද්ගලයෙකුණා කමන්නේ කියන එක අහපුවාම පුතජන පුද්ගලයා කියනවා ගිරවා කියනවා. හැබැයි අහගත්ත බණ කතාවක් කියන්න පුළුවන්. මම මෙහෙම කතාවක් අහලා තියෙනවා කියලා. නව සෝවාන් පුද්ගලයාට ඒ කතාවේ ගැඹුරටම අර්ථයත් එක්ක තේරෙනවා. කියන පුද්ගලයා මේ පාඩම් කරගත් එකක් කියනවා. සමහරట్లాට කවියක් කියන්න පුළුවන්. කටපාඩම් කරගෙන. පුතත් ජන පුද්ගලී. සෝවාන් වෙච්ච පුද්ගලයෙක් ඒ කවිය අහනකොට මහා පුදුම ගැඹුරු අර්ථයක් තියෙන කවියක් කියලා එයා කියනවා. අර කවිය කියපු මිනිහා බැලුවොත් එහෙම මේක මොකද්ද මේ කියන්නේ? මේකේ අර්ථයක් ගැන කියන්නේ මහා ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා උඩ විශ්සුද කොහෙද? මම මේ කවියක් කිව්වා. ඔතන ඉන්නත් පුළුවන්. එන සෝවාන් නොවිච්ච කෙනා ලෝක කවියක්. ලෝ වැඩ සංගරාවේ කවියක් ගන්නවා. අරගෙන කිය කිය පොවලම් කරගත්තා ඉන්නවා. පැරණි මිනිස්සු හරියට කිය කිය ඉන්නේ සමහර තැන් වල. දැන් නම් මේ කාලේ දකින්න හඳ නැහැ ඒවා. නමුත් ඒ භාවිතා කරන කාලේ ඔයයි කවි කියනවා. සමහර අය පැල් කවි කියනවා. සමහර අය උපද කිය කිය කරත්ත දක්වනවා. පොල්ලතු එහෙම බැඳෙන මොනවා හරි බඩු ගෙනියනවා එක එක පැත්තෙන් පැත්තට වෙලඳ දාන. පාළුවට යනකොට කාන්සිය පාළුව යන්න සීපද කියනවා. හැබැයි ඌ ඇයි දහම් අර්ථ ගැප් කරලා හොඳ දහම් අර්ථ තියෙන කවිය හදලා තියෙන කවුරු හරි. සුතමේ කවි, චින්තාමේ කවි. ඉතින් ওই විදිහට කවි තියෙනවා. අර්ථ කවි. හොඳ අර්ථයක් තියෙන කවි තියෙනවා හදලා අර්ථයක් ගැප් කරලා. ඉතින් එහෙම කවියක් එහෙම කිව්වොත් අර අර්ථ කවියක් කිව්වොත් කවුරු හරි කිව්ව එකක් ඇහුව නැහැ ඒක සුතමේ කවියකුත් වෙනවා. කවි අර්ථය මතුවෙන්න හදලා තිබ්බනම් කවි අර්ථයක් ගැප් කළේ ඒක අර්ථ කවියකුත් වෙනවා. ඉතින් ඕවා තමයි සිව්පද කියන්නේ. කවි සිව්පද ආදි වශයෙන් ඉස්සර භාවිතා කළි. පුතජනයත් ඕවා කිව්වා. එක්තරා අවස්ථාවක කාන්තාවක් මල් නෙල නෙල ඉන්න ගමන් මල් පිළිබඳව සුතමේ කවියක් කිව්වා. ඒ කියන්නේ කණිකාය අර්ථ අර්ථයක් ඇතුව හදපු කවියක් අහලා තියෙනවා කඩපාලන් තිබුණා. ඒක කිය කියා මල් නෙල්ලකොට 69ක් විසුණු වහන්සේලා පිණ්ඩපාත වඩිනවා. හැබැයි ඉතින් අනික් අය දන්නේ නැතුවට උන්වහන්සේලා සෝවාන් ඵල ඉක්මවපු අය. ඊතු විදර්ශනා ගුණය වඩලා තියෙනවා. රුකුලක් හම්බ වුණා අර කවිය හඬ ඇහිලා. අර කාන්තාව කියන කණගිලා මිහිරි නාදයට එහෙම නෙමෙයි හිත තිබ්බේ අර්ථයට. අර්ථ කවියා. අර ඉස්සෙල්ලා වඩන නායක හාමුදුරුව නැවතුණා පිණ්ඩපාත වඩින එක නැවතිලා ඒක හිත බියේ ඉඳගෙන. අනික අර කොයි කවිය අර්ථය පොඩ්ඩක් සිහි කරලා බලන්න. කවිය කියලා ඇවෙන්නකොට උන්වහන්සේලා පිණ්ඩපාත වැඩියා. කවි අහගෙන හිටන් ඉතින් පිණ්ඩපාත වඩින්න සුළු මොහොතයි ගියේ 69 අරිහත්ත්වයට පත් වෙලා. අර අර්ථය සිහි වුණා. එද සෝවාන් වෙච්ච නැති අය අරිහත්ත්වයටපත් උනා නෙමෙයි අර කාන්තාව කියන කවිය අහලා. මාර්ගඵල ලැබලා ඉන්නා සෝවාන් වෙලා ඉන්න අය. ඊයයට දහමක් ඇහෙනකොට කවුරුණත් කමක් නැහැ. යා මාර්ගඵල ලැබලා ඉන්න ඕනේ නැහැ. ඒක තමයි කිව්වේ. පළවෙනි සෝතාපන්න ඵලයට පත් වෙන්න තමයි සත්පුරුෂ සංසේවනේ සද්ධර්ම ශ්‍රවණේ අත්‍යවශ්‍යය. අනිකයට තේක හොඳ රුකුලක් ඉතුරු ටික කරගන්න. ඒක නැතත් අතල මංගෙන්නේ නැහැ එකයි වෙනස. නැවත නැවත බනහන ඇයි ඉතුරු ටික කියන්න හරි ලේසි. අර වගේම උපනිශ්‍රී ලැබෙනවා. හැබැයි අත්‍යවශ්‍ය නැහැ. ඒකයි පරපත්‍ය රහිතයි කිව්වේ. ඊට පස්සේ බනහලා මාර්ගඵල ලබන්න බැරි කමක් නැහැ ඉතුරු ටික. ආන ඕන නම් අප්‍රමාදයි. ඒක තෝරා ගන්න ඕන විදිහට. ඉතින් ප්‍රථම ධානයේ කියන එක ඊටලා ගැඹුරුයි. ධානයේකටපත් වීමත් ධාන සමාපත්තියටපත් වීමත් දෙකක්. දැන් ප්‍රථම ධානයේටපත් වෙලා ඉන්නේ යම්කිසි බුද්ධලෙක් ඉන්නවනම්. ඒ ප්‍රථම ධානයේටපත් වෙනකොට තමා යම්කිසි සිතවිල්ලක් ඇති වෙනවා. යම් කර්මස්ථානයක් වැඩුවනම් ඒ කර්මස්ථානයේ පිළිබඳව අරමුණේ හිත පිහිටනවා වෙන එක පිහිටන්නේ නැතුව. ඒ අරමුණේ හිත පිහිටලා ඒකම රැව් පිළ රැව් දෙන්න පටන් ගන්නවා හිතේ. ඔන්නේ වෙලාවට කවුරු හරි සද්දයක් කළොත් ප්‍රථම ධානයේ සද්දේ කටු කියනවා. අර ධානයේ එතනින් මිදෙනවා. බාහිර සද්දයක් ආවොත්. ඒක ප්‍රථම ධානයේදී තියෙන තත්වය. තමම කර්මස්ථානිය සද්ද කරගෙන වඩවලා ඉන්නකොට දැන් මේකෙත් ඒ ප්‍රශ්නේ අහලා තිනවා. ඒ සද්දේ නැවතිලා හිටන් හේමව ඉන්නවයි කියන අවස්ථාව. ඒ අවස්ථාව මොකද්ද කියලා යහන්නේ. ඒක උපචාර අවස්ථාවේ සිද්ධ වෙනවා. ධානයේ උපචාර කියන්නේ ආසන්න අවස්ථාව. එතන පටන් ගිනත් එහෙම වෙනවා. ධානයේට අවශ්‍ය කරන සිද්ධියේදී දකින්න ඕනේ. තමන් ඒ ආකාරයෙන් මේ කටහඬ නැවතිනකොට තමන්ගේ සිතිවිල්ලට මොකද වුනේ? ඒකත් දකින්න ඕනේ. ඒ සිතිවිල්ල හොඳට පැහැපත්ව රැව් දෙනවා හිතේ. පොඩ්ඩක්වත් නිදිමතක් අමතක වීමක් නැහැ. සද්දෙ කටෙන් පිට කරන්න හැදුවත් පිට කරන්නලා තමාරුයි. ඒ තරම් සාන්ත සුවයකුත් එක්කලා නිශ්චල භාවයක් එනවා. මෙන්න මෙහෙම තත්වයට ආපුහම සවිතක්කාන් සවිචාරං විවේකජං පීතිසුකං පටමජ්ජානං කියන එතනට ඇවිදිල්ල. සවිතක්ක වූ සවිචාර වූ කිව්වේ අපි කර්මස්ථානයෙන් ගත්ත අරමුණට හිත නැගිලා ඒකෙම හිත රැව් දිදී සැරිසරනවා. ඒකමයි යන්නේ. අසාරයි ඉන්නේ. ලෝකේ අසාරයි කියලා ගත්තනම් දැන් ලෝකේ අසාරයි කියලා අපි කිව්වේ නැතුවට හිත ඒ තුන රැව් දිදී යනවා. අසාරත්තේ සංඥාවසින් අසාර බව වැටහිලා එනවා. අන්න එහෙම අවස්ථාවක් එනවා. කවුරු හරි සද්ද කරන්න ඇහුනොත් එහෙම එක පාරේ තත්ත්වෙ මිදෙනවා. මොකද ප්‍රථම ධානයේදී ශබ්දේ කටු කිව්වෙ ඔන්න ඕකයි. අපි කතා නොකර ඉන්න එක වෙන මාංශයක්. ඒක ධාන ලැබෙනවා නම් ධාන ලැබෙන උපචාර අවස්ථාවකදී එහෙම කතා කරන්න හිතෙන්නේ නැතුව යනවා. අර සිතිවිල්ලට හිත තියාගෙන ඉන්නේ ඉතින් ලොකු නිදහසක් දැනෙනවා. ධානසුවේ විවේකයෙන් හටගන්නේ. ඒ කර්මස්ථානයේ ඇසුරේ තිබෙන්නා වූ ස්වභාවයේ හිත හිටපුවාම ලෝකයෙන් ඈත් වෙලා මේ ලෝක කාම වස්තුන්ගෙන් හිත මිදිලා අර කර්මස්ථානයේ රූපාවචර ස්වභාවයන් නම් තියෙන්නේ. ඒ ස්වභාවයට හිත හිටිනවා. බුදු ගුණයක් ගත්තත් ඒ වගේ මොන හරි ගුණයක් අරගෙන හිත හිටනකොට ඒ වීතරාගී වීත දෝෂී වීත මොහි තත්ත්වයක හිත පිහිටනවා. ඒ විලාහි දැකෙනවා කාමයන්ගේ නිදහස විලා ඈත් වෙලා ඉන්න වෙලාවක හැටි. එතකොට අන්න අලුත් අත්දැකීමක් ලැබෙනවා. කාමයන්ගෙන් අහක් වෙලා ඉන්න වෙලාව මනස නිදහස් වෙලා තියෙන වෙලාව කොච්චර සාන්තද කොච්චර ප්‍රණීතද කියලා. අර කාම දාහ ගින්නේ නැහැ, සැලීමක් නැහැ. කාම අදහස් නිසා රාග දේශ අදහස් නිසා මනස සැලෙන හැටි, කම්පනයේ වෙවි යන හැටි. ඉස්සෙල්ලා අධ්‍යක්ීමක් නැති නිසා, සංවර අධ්‍යක්ීමක් නැති නිසා වෙනස පේන්නේ. නමුත් යම් මොහොතක මේ ප්‍රථම ධ්‍යාන අවස්ථාව ආවනම් අන්නේ කාමයන්ගෙන් ඉවත් වෙලා ඉන්න සුළු මොහොත පේනවා. කාමයන්ගෙන් වෙන්න, අකුසල ධර්මයන්ගෙන් වෙන්න. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං ප්‍රථම ධ්‍යානං. අන්න විග්‍රහ වෙන්නේ එහෙමයි. අන්න කාමයන්ගෙන් වෙන්න, අකුසල ධර්මයන්ගෙන් වෙන්න කියන දෙන්න වැටෙනවා. ඒ වෙලාවේදී කාම නිසා අකුසල ධර්ම නිසා ඇතිවෙන ස්පන්දනේ, සැලෙන බව, මානසික කම්පණය නිතරම තිබුණේක අපි දන්නේ නැහැ. එහෙම කම්පණය වෙවි තිබිච්ච බව ඒකෙන් ඉවත් වෙලා ආකම්පේ භාවයට පත් වුණාම ඇති වෙනවා විශාල සාන්ත නිදහස් බවක්. අන්න ඒක තමයි සමාධිය. ඒ සමාධියට පත් වෙනකොට ඇති වෙනවා කාමයන්ගෙන් නිදහස් වීම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා. විශාල විවේකයක් දකින්නවා. ඒ කාමයන්ගේ සැලීම අහක්ුණාම ලැබෙන විවේකය දකින්නකොට විවේකජම් පීති සුඛං. විවේකයෙන් ජනිත වෙනවා ප්‍රීතිය සහ සුඛය. ඒ ප්‍රීතිය සුඛේ කාම ප්‍රීතිය නෙමෙයි. කාමයන්ගේ නික්මුණ නෙක්ඛම්මේ. අන්න ඒ ප්‍රීතිය තියෙන හැම එකක්. ඒක හරි සුවයි. අකම්පිතාවයක්. නිත්‍යතාවය සහිතව පිහිටන්නේ. අන්නිතෝර ඇති වෙනවා ඒක එහි පිහිටන පිහිටීම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා. හිත අකම්පිය ඒකාග්‍රභාවයක පිහිටනවා. ඔන්නේ ටික පිහිටනකොට තමයි ප්‍රථම ධානයේ ලැබිලා තියෙන්නේ. හැබැයි එකපාරට ලැබුණ ගමන් කොහොම වෙලස් වෙනවා. දැන් ඉතින් ලැබුණා මට අවුරුදු ගානක් හරි ඉන්න නම් දවස් ගානක් ඉන්න පුළුවන්, පැය ගානක් ඉන්න පුළුවන්, එහෙම එකපාර ගන්න බෑ. සමහරట్లా ඕකේ එක ආවට පස්සේ හිතන වික්ෂිප්තතාවයක් එන්න පටන් ගන්නවා. ආයිත් මට ඒක ගන්න ඕනේ, ආයිත් ගන්න ඕනේ. ඒතරහක වෙනස් වෙලා යනවා. වැඩි ආශාවක් හටගත්තොත් එහෙනම් වික්මණී සමවදින්න ඕනේ ආයිසරයක් කියලා. ඒකත් වික්ෂිප්තතාවයක් වෙනවා. එතන කොච්චර උත්සාහ කළා බැලුවම හිතර ලතවීමක් එනවා. අනේ මම ලැබුව සත්‍ය පිරිහුණානේ කියලා බය හිතෙනවා. ඒ වුණොත් ඒ විචිත්තතාවයේ ආයතරයක් ධ්‍යානයට සමාදින්න බාධකයක් වෙනවා. ඉතින් ඒබඳු කම්පණයටපත් වෙන්නේ නැතුව ඒ ලැබෙන අවස්ථාවේ පසුතලයේ හරියට උදා කරගන්න නැවතත් අර කල් මස්ථානේ වලමින් ඉන්නකොට ආයතර නිෂ්කලංක මොහොත එනවා. ඉතලා විනාඩියක් තිබුණා, ඊට පස්සේ විනාඩි දෙකක් තුනක් තිබිලා නතර වෙලා ආයතරයක් ඉක්ම යනවා. එකපාර හුරු වෙන්නේ නැහැ ධානයේ ඉන්න. මෙන්න මෙහෙම ක්‍රමක්‍රමයෙන් ගිහිලා හුරු වුණාට පස්සේ ඔතන නවතින්නේ නැහැ, ඉක්ම යනවා ධානයේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර සවිතක්කන් සවිචාරයන් කියනකොට ඊට පස්සේ විතර්කයන්ගේ විචාරයන්ගෙන් තොර වෙලා ප්‍රීති සුඛ ඇති සමාධියෙන් හටගත සුවයක් එනවා. විවේකජම් පීතිසුඛං නෙමෙයි කියන සමාධිජම් පීතිසුඛං. සමාධියෙන් ජනිත වෙන පීතිසුඛේ දිවින දහනිදි. ඒ විලාචර සිතිවිලි ගන්නෙ නැහැ. කර්මස්ථානෙ නිතර සිහි කරන බලාපොරොත්තුවක් තිබුණා, ඒක නතර වෙලා. ඒක නතර වුණාට මනස ඊය තියෙනවා. එයාට දැනෙනවා. ඒ යෝගියාට දැනෙනවා. කර්මස්ථානෙ නතර වුණාට මනස වික්ෂිප්ත වෙන්නේ නැහැ. ඊට වඩා සාන්ත සත්‍යක පිහිටලානි. නිදහස් වේක මේ පිහිටලා තියනවා දැයිනෝ. අන්න ඒතර ද්විතිය අධ්‍යානෙට ඇවිදිලා. දැන් උතන පුරුදු වුණාට පස්සේ කවුරුවත් ඇවිදින් සද්ද කරලාට යට ප්‍රශ්නයක් නැහැ. දැන් අර ඉස්සෙල්ලා වගේ සද්දේ කටු වෙලා තිබිච්ච අවස්ථාවෙ ඉක්මෙව්වා. දැන් කෑ ගහන එකේ කෑ ගැහුවර තමන්ගේ ප්‍රාළුවේ තමන්ට ඉන්න පුළුවන්. ද්විතිය අධ්‍යාන සුවේ එහෙම එකක්. ඔයසු ධ්‍යානෙ එකක් සමාපත්තිය කියන්නේ ඊටලා ගැඹුරු එකක්. ධ්‍යාන ප්‍රගුණ විචකයලයි සමාපත්තිය ප්‍රගුණේ එන්නේ. ඒක හරි ගැඹුරු කතාවක් ගත්තොත් ඔක පැටලෙනවා. සමාපත්තියේ ක්‍රියාත්මක වෙන්නේ පංචේන්ද්‍රිය සම්පූර්ණ අක්‍රිය වෙලා මනේන්ද්‍රිය පවණයි. ප්‍රථම ධ්‍යානිය හෝ සමාපත්තියක් තියෙනවනම් ඒ සමාපත්තියේදී බාහිර ලෝකයක් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. තනිකර මනස විතරයි ක්‍රියාත්මක. රූප වේන්නේ නැහැ, සද්ද ඇහෙන්නේ නැහැ, ගඳ සුවඳ දැනෙන්නේ නැහැ, රහ දැනෙන්නේ නැහැ, ස්පර්ශ දැනෙන්නේ නැහැ ඒ වෙලාවේ. ඒ සමාපත්තියේදී ධානිය කියන එකේදී සිත් චක්‍රේ කරගෙනවා. පංචාද්වාරත් එනවා, මනෝද්වාරත් එනවා, ආයසරය ධානයේට ධාන චිත වේගියත් නැగిලා ඇවිදලා ඉතින් ධාන චිත වීතියක් එනවා. ආයි ඒක ඉක්ම ගිහලා ආයි පංචාද්වාරයට වැටෙනවා. ওই විදිහට කලවමක් යන්නේ. ඊට හරි බලවත් ඒ සමාපත්තිය. සමාපත්තියේදී පංචද්වාරයේම අක්‍රිය වෙනවා. අක්‍රිය වුණාට මැරෙන්නේ නැහැ. පංචද්වාරයේ අක්‍රිය වෙලා අරමුණු ගන්න නැතුව විතරයි. ජීවිත රූපය පවත්වනවා. එතන කනදී රාසිය මුකුත් අක්‍රිය වෙන්නේ නැහැ. ලස්සන තියෙනවා. තිබුණාට ඒවෙන් වැඩ ගන්න නැහැ. නිඳ ගිය කෙනාට පේන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ වාගේ. මනෝද්වාරයේ ක්‍රියාත්මකයි. ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා. ඒක තමයි සමාපත්තියයි ධානවලයි වෙනස. ඉතින් මෙතෙන්දි මේ ධානිය ගැන එහෙම වෙනම හොයන්න දෙයක් නැහැ. ධානිය වෙනයි, සමාපත්තියට පත් වෙනවා කියලා කියන්නේ ඔයගේ නීවරණ පහ දුරු වෙච්ච අවස්ථාව ඇති සෝවාන් වෙන්න. ධානිය කියන එක ප්‍රගුණ කරලා ඉහාත්ම සුඛ විහරණයට කරන වැඩක්. ධානිය ලැබලා හිටියත් නැතත් අර සමාධිය ලැබිලා හිටනම් මාර්ගඵල ලැබුවා නම් මාර්ගඵලයේ හිමි යම් කිසි ක්ලේශයක් අනුසයත් එක්ක විඳ හැරියා නම් නැවත වාරයක් ඒකේ ඉන්නේ නැහැ, මොනාර වුණක් ආවත්. ඒක ඉවරටම ඉවරයි. ඉතින් එයින් මිදිච්ච කෙනා, ඒ කියන්නේ මාර්ගඵලයක් ලැබලා යම් අනුසයත් එක්ක විඳ හැරියා නම් ඒ ක්ලේශයේ මොනවා හිතයිද හිටියත් ඉන්නේ නැහැ. යා උඩ පැන පැන දිව්වත් ඒ හිතේ ඉන්නේ නැහැ. අත්හැරිච්චරි අත්හැරනමයි. කවුරු එක කතා කර හිටියත් ඒ අත්හැරිච්චරි ආයි එන්නේ නැහැ. ඉතින් ඒක තමයි ආනන්තරික සමාධිය කිව්වේ. ඒක විශේෂයක්. ඒකට ආනන්තරික සමාධිය කියන ලෝක නොඑක අදහස් වෙන්නනවා. නිරන්තරයෙන් පවතින සමාධිය කියලා. ඒකත් තෝරගන්න ඕන එකක්. මාර්ගඵලය ලැබුවාට පස්සේ මේ සමාධිය හැම වෙලෙම තියනවාද කියලා. ආනන්ද හාමුදුරන්ගේ කවත්තාවක බ්‍රාහ්මණෙක් අහනවා. ඉතින් ඒ බමුණට යම් කිසි උදාහරණයක් උපමාවක් කියා දෙනවා. ඥානවන්තයෝ උපමාවක් දු මේක තෝරා ගන්නවා කියලා ආනන්ද හාමුදුරුව අහනවා. යම් කිසි මිනිසෙකගේ අතක් හෝ අතේ ඇඟිලි හෝ කැපෙනවා. ඊට පස්සේ ඇඟිලි නෑ, දැන් සුව කරලා තියෙන්නේ. හැබැයි අතේ ඇඟිලි නෑ, නැත්නම් අත නෑ. ටික කාලයක් ගියාට පස්සේ එයා ඉතින් වැඩක ඉදිලා ඉන්නකොට එයාට අත තිබුණාද නැද්ද, ඇඟිලි තිබුණාද නැද්ද කියලා ඇහුවත් අයුවා නෙමෙයි මතකේ නෑ. අර අවධානය වෙන වැඩකට යොමු වෙලා දැන් ඒ වෙලාවේදී මගේ අත නෑනේ ඇඟිලි නෑනේ කියලා හිතන්නේ නෑ. නමුත් එයා වෙන වැඩකට යොමු වෙලා එහෙම නොහිතා හිටියට අතේ ඇඟිලි එනවද කියලා අහනවා. එයා හිතුව හිතා හිටියත් දිදාගෙන හිටියත් කොහොම කරත් ගැලවිච්ච ඇඟිලි ගැලවිලා ගියා මිසක් කායි එක නෑ එතන. හිතුවේ නෑ කියලා හිටන් අලුතෙන් හැදෙන්නේ නෑ. අන්න ඒ වගේ මාර්ගඵලයක් ලැබුවට පස්සේ යලිත් ඒ මාර්ගඵලයේ ආවර්ජන කර කර නොහිටියා කියලා අලුතෙන් ඒකට ගෙවිච්ච කෙලෙස් ආයි ඇති වෙන්නේ නැහැ. අර කැපිච්ච ඇඟිල්ල කැපිච්ච අත ආයි සරයක් ඒ කයට ඉන්නේ නැතුව වාගේ උපමාවක් පෙන්වන විදිහට. ඉතින් ඒ වගේ අපි දකින්න ඕනේ මේ ධර්මතාවයේ මොකද්ද කියන එක. අරමුණක් ආවහම අරමුණ සිහි කරලා බලන්න ඕනේ මේකේ තියෙන අසාරත්වය කොච්චර දුරට වැටහිලාද, ඒ අසාරත්වයේ වැටහීම නිසා කොච්චර දුර මානසිකත්වයේ මිදිලාද ඉන්නේ, ඒ ඇසුරෙන් ඉවත් වෙලාද ඉන්නේ, ඒ ඇසුරට මේ જાති අරමුණක් මෙහෙම අරමුණක් ආවොත් ආපහු වැදිලා යනවද තමන්ම මෙනෙහි කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එතන තමන්ට මනසෙහි පේන්න පටන් ගන්නවා තමා ලැබූ ධර්මයේ ස්වභාවය අනුව. මොන විදිහේ ප්‍රශ්නයක් ආවත් මගේ මනස ආයිත් ඒ පැත්තට ඇදිලා යන්න හේතු නැහැ. ඒ වඳු ප්‍රඥාවක් මට පහළ වෙලා තියෙනවා කියලා දකින්නවා. මේ මාර්ගයෙන් මේ ඵලයේ ප්‍රඥාව පහළුනේ කියලා දකින්න මේ ප්‍රඥාව තමයි ඵලයේ කිව්වේ. ඒක ආවර්ජනය කරනකොට මතුවෙනවා. ඉතින් ආවර්ජනය කරන මතුවෙලා හිටන් අනික් වෙලාවට මතුවෙන්නේ නැහැ. එහෙනම් මොකද නැත්තේ? ඒ ඵලයේ නිසා යම් තරම නිරෝධ වෙලා ගියනම් නිරෝධ වෙච්ච හරිය තමයි අත්හැරී ගිය හරිය. යම් අත්හැරීමක් නොයල්මක් විඳීමක් වුණාද ඒ තමයි නිරෝධය. නිරෝධය ආයි රෝධ වෙන්නේ නැහැ, නැත්නම් නැවත හටගන්නේ නැහැ. දැන් නිරෝධය කියන්නේ මොකද්ද කියලා තෝරා ගන්න ඕනේ. මේ ප්‍රශ්න වල අහලා තියෙනවා ඉස්සර හුඟක්. නිරෝධය කියන්නේ මොකද්ද අහපුවාම බොහෝ අය ඔක විස්තර දෙනවා නැති වුණා ඒක නැහැ කියලා. නැති අර්ථයෙන් නිරෝධ කියනවා කිව්වොත් එහෙම නියම අර්ථය මතුවෙන්නේ නැහැ. උද්‍යාවියේ ඥානයෙන් දකින්න ඕන ක්‍රමයක් තියෙනවා. උදා වෙන හැටි සහ වැය වෙන හැටි දකින්නවා. උද්‍යාවියේ කියන ඥානයේ ස්වභාවය එහෙම එකක්. දැන් බඩිකින්න වුණා කෙනෙකුට දැන් බඩිකින්න එයාට මතුවෙලාවට පස්සේ බඩිකින්න උදා වුණා. එකපාර ඇහිපිය ගන්න බඩිකින්න වුණා නෙමෙයි. බඩේ තිබිච්ච ආහාර ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙන්න බඩගිනි බව ක්‍රමක්‍රමයෙන් වැඩි වුණා. බඩගින්න ඇති වුණා නෙමෙයි, යකට ඉන්න බඩගින්න උදා වුණා. ඊට පස්සේ ආහාරේ පිටෙන් පිට ගිලින්න ගිලින්න බඩගින්න ක්‍රමක්‍රමයෙන් වැය වෙවි යනවා. බඩගින්න හක් වෙලා යනවා, බඩ පිරීම උදා වෙනවා. දැන් ඇති වුණා නැති වුණා කියන වචනේ ගන්න නැතුව ඔක තෝරන්න ඕනේ. උදා වෙනවා වැය වෙනවා. ඒතර උදා වෙනවා වැය වෙනවා කියන ක්‍රමයක් තියෙනවා මේ ලෝකේ පැවැත්මට. ඒ උදා වෙන එකේ වැය වෙන එකේ ඉන්න තාකල් අපි අනිත්‍යයේ ඉන්නේ. අනිත්‍ය ස්වභාවය තුළ ඉන්නවා. උදා වෙන වැය වෙන ක්‍රියාදාමයේ ඉන්නවා නම් අපි ඉන්නේ අනිත්‍යයේක. කේනට්ටේන අනිත්‍යා උපාද වයට්ටේන අනිත්‍යා කිව්වේ ඒකයි. කුමන අර්ථයෙන්ද අනිත්‍යයි කියන්නේ? උපාද වය අර්ථයෙන් අනිත්‍යයි කියනවා. ඔන්න අනිත්‍යයේක ස්වභාවය. හේතුවක් නිසා ඵලයක් උදා වෙනවා. එතකොට උදා වෙච්ච ඵලය ගෙවිලා යනවා. නැවත අපි හේතුවකින් උදා කරනවා. ඒ ශක්තිය වෙනට ඒක ගෙවිලා යනවා. ඇයි මේ උදා කරන්නේ? මොකද්ද උදා කළේ කියලා අපි කල්පනා කරලා බලනවා. උදා කළා ගෙවිලා ගියා, උදා කළා ගෙවිලා ගියා, මෙහෙම එකක් කරනවා. ඉන්නේ ඇයි උදා කළේ? යන් එතකොට අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. සමහර දේවල් අසහනයෙන් බේරෙන්න උදා කරනවා. බඩිකින්න අසහනය, පිපාසය අසහනය. එතකොට මොකද කරන්නේ? බඩිකින්නට ආහාරයක් ගන්නවා ටිකෙන් ටික. බඩ පිරීම උදා වුණා. පිපාසය වැඩි, වතුර උගුරෙන් උගුර බොණ්ඩ බොණ්ඩ. උගුරක් උගුරක් ගන්න පිපාසය සංසිඳුණා නැත්නම් පිපාස නැති බව උදා වුණා. නමුත් ඒක එහෙම තියෙන්නේ ආයෙත් වතුර බොණ්ඩ වෙනවා. මොකද උදා වෙච්ච එක වැය වෙලා යනවා. බඩිගිනි නැති වුණා කෑම කාපුහම ඒක එහෙමෝ තියෙන්නේ නැද සදහටම වරුවක් යනකොට ආයෙ බඩිගිනි වෙලා එක පාර ඇහිපිය ගහන්න මතුවෙච්ච එක නෙවෙයි බඩිගින්න. පොඩ පොඩ බඩට අඩු බව පේනවා. ටිකක් කටි කටි ටිකෙන් ටික ආහාරයේ අඩු ගතියක් පේනවා. ටික ටික බඩ දැවිල්ලක් වගේ ආවා. බෑ බෑ ඉන්නම් බෑ හරි බඩිගිනි කියන තත්ත්වෙට වැඩි වුණා. යකෝ යකේ කන්න තරම් බඩිගිනීමට කෑ ගහන තත්ත්වෙට වැඩි වුණා. ඔහොම වැඩි වෙනවා. එන බඩිකින්න කියන එක පාර ඇති වුණා නෙමෙයි. ඒකත් උදා වුණා. මොනවා හරි ගත්තාම ඒක වැය වුණා. බඩිකින්න වැය වුණා. බල පිරීම උදා වුණා. දැන් මේ උද්‍යාව්‍ය කියන එක තෝරා ගන්න ඕනේ ඉස්සෙල්ලා කොහොම. ඔය අනිත්‍යයේ ලක්ෂණය. යමක් ලෝකේ අනිත්‍ය නම් අනිත්‍යක කොහොන්නේ ලක්ෂණේ තියෙනවා. හේතුවක් නිසා උදා කරනවා ඒක වැය වෙනවා. ආයිත් හේතුවකින් උදා කරනවා ඒක වැය වෙනවා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේක මේ අනිත්‍යතාවයේ අපිට අසහනයක් නම් මේ අනිත්‍යතාවයේ දුකක් නම් ඒක එහෙම වටහා ගත්තට පස්සේ උදාකරන එක නවත්වනවා. උදා කරන්නේ අපේ ඕනකමින්. මොනවද උදන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ? අර බඩිකින් උදා වෙන එක මේක බඩිකින් නැති කරන එක ඔක විපාක උදාවා. ඒක අපේ මරණයෙන් කෙලවර වෙයි. භයානක උදාකිරීමක් සහ වැයවීමක් වෙනවා අපි ළඟ. ඒ තමයි රාගයේ උදා වෙනවා, ද්වේෂයේ උදා වෙනවා. ඒ අරමුණ ඇසුරු කරන්න කරන්න උදා වෙන්නේ. උදා වෙච්ච විපාක වශයෙන් ගෙවලා වැය කරනවා. උද්‍යාවිය වෙනවා ඔතන. දැන් ඉතින් අපි බලනවා එක දෙයක්. හේතුවක් නිසා උදා කරපු දේ ඒ හේතුව ගෙවෙනකොට වැය වෙලා ගියා. ඉතුරු කරපු හරයක් නැහැ දුක් විඳා මිසක්. මෙන්න මේක හැඟවිලා තියෙන ඇත්ත කල්පනා කරලා බලනකොට මං ඉතින් තවත් දුරට මොකටද මේ රාගය උදා කරන්නේ? රාගයට හේතු වෙන අරමුණක් පස්සේ හිත හිතා මොකටද මේ උදා කරන්නේ? මේ උදා කිරීම නැවැත්තුවා නම් හොඳයි නේ කියලා අදහසක් ආවොත් නිර්උදා වෙනවා. උදා නොකරන සත්‍යයටපත් වුණාම නිර්උදා නිරෝධා වෙනවා. මෙන්න මේකට කියනවා නිරෝධය. දැන් නැති වුණා කියන්නේ නිරෝධය කියෝ නිරෝධය හඳුන්ලා නැහැ. එහෙනම් නිරෝධය අපිට ලබන්න නම් නිරෝධ කරන්න පුළුවන් ධර්මයක්ද කියලා අපි බලන්න ඕනේ. යම් රාගයක් ඇත්නම් රාගයේ නිරෝධ ධර්මයක්. මොකද රාගය උදා වෙන්නේ නැහැ අහම්බෙන්. අපේ තියෙන මොට්ට බෝල්කමට අවිද්‍යාවෙන් වැහිච්චකමට රාගය හොඳයි කියලා හිතලා උදා කරගන්න කෙනෙක් මේ කරන්නේ. රාගෙට හේතු වෙන අරමුණක් දිහා බලවලා රාග සහගතව හිත හිතා ක්‍රියා කරමින් කතා කරමින් රාගය උදා කරනවා. ඒක පාරමතු වෙනවා නෙමෙයි. ඉතින් මේක වැඩක් නෑ කියලා දැනගත්තා නම් මේකේ වෙන්නේ දුකක් කියලා දැනගත්තා නම් ඉන්ද්‍රිය සංවර කිරීමේ පටන්ගෙන අසාර්ධිය මොනවා හොයන්නද බලන්නද කියලා එකින් එක අදහස එනකොට ප්‍රඥා මුල් කරගෙන උදා වීමේ ක්‍රියාවලිය නතර වෙනවා. රාගයේ උදා වෙන, ද්වේෂයේ උදා වෙන, මෝහයේ උදා වෙන ක්‍රියාවලිය යම් ප්‍රඥාවකින් නතර වුණා නම් අන්න එදාට කියනවා නිරෝධේ ප්‍රත්‍යස කළා. නිරෝධයටපත් වුණා. උදා වෙන්නේ නැති තත්ත්වයටපත් කළා. උදා වුණේ නැත්නම් යමක් මොකක් වෙයි වෙන්නේද? උදා වුණේ නැත්නම් උප්පත්තිය ඉවරයි. උප්පත්තිය ඉවර නම් වැයවීමත් ඉවරයි. එහෙනම් ජාතියත් ඉවරයි, ජරාවත් ඉවරයි, මරණයත් ඉවරයි. උදා වුණේ නැත්නම් නිරුදා වුණොත් නිරුදා වීම කියන එක එකක්, නැති වී යම කියන එක තව එකක්. නැති වෙනවා ඇති වෙනවා කියලා තියන්නේ ලෝකේ තියෙනා වූ දේවල් වල හැටි, අනිත්‍ය ධර්ම වල හැටි. ඒකයි කිව්වේ කේනට්ටේන අනිච්චා උප්පාද වයට්ටේන අනිච්චා කිය. නිරෝධට්ටේන අනිච්චා කිව්වේ නැහැ. උප්පාද නිරෝධට්ටේන අනිච්චා කිව්ව නම් ඕනේ නිරෝධ වෙන්න කනිච්චයි කියන්නේ. උප්පාද වයට්ටේන අනිච්චා. ඉපරුන්දී වැය වෙනවා. ඒක ස්වභාවය. දැන් දරුවෙක් උපදිනවා. උපන්නට පස්සේ ඒ දරුවා යන්නේ කොහටද? කාලයත් එක්කලා වැයවීම කරා යනවා. උදා වෙච්ච යම් කිසි දෙයක් තියෙනවා. තරුණ බව පොඩි දරුවාට එකපාර ආවේ නැහැ. ඒකත් උදා වුණා. උදා වෙච්ච කෙන මොකද වෙන්නේ? මැදි වයසටපත් වෙන විට තරුණ බව වැය වුණා. මැදි වයස උදා වුණා. මැදි වයසට මොකද වෙන්නේ? මහලු වයසට නෝ ඒක මැදි වයස වැය වුණා. මහලු වයස උදා වුණා. මහලු වයසට මොකද වෙන්නේ? මරණයට පත් වෙලාම මාළු ආයත වැය වුණා. මලමිනිය උදා වුණා. දවස් දෙකක් යනකොට මොකද තුනක් යනකොට මොකද වෙන්නේ? අර ස්වභාවික දෙවිච මලමිනිය කුණු වෙලා ඕජස් කරන්න පටන් ගත්තා. දැන් ඕජස් කරන මලමිනිය උදා වුණා. ඉදිවිච මලමිනිය වැය වුණා. ඊට පස්සේ ඕජස් කරලා පස්සේ මොකද වුණේ? පණුවන් ගහලා ඊටන් ගිහිල්ලා ඇටකොටු මතු වෙච්ච එක උදා වුණා. අර හංකොඩ වෙඩි වැහිලා ඕජස් කරලා මේක වැය වෙලා. ඊට පස්සේ ඇට සැකිල්ල උදා වුණා. තව ටික දවසක් බලන ඇට කැලිටිය විසිරලා හැමතැනම ඇට සැකිල්ල වැය වෙලා ඇට කැලි උදා වුණා. තව ටික දවසක් බලන ඒවත් දිලා දිලා කඩ වෙලා කැලි පුපුරලා කැලි කැලි ගිහලා හාල් ඇට වගේ හැමතැන තැනින් තැන කැලි ඇට කැලිත් වැය වෙලා පොඩි පොඩි කැලි දින පෝර බසක් වෙලා උදා වුණා. තව ටික දවසක් බලන තනකොළ වැයිලා නොයෙක් ගස් කොළන් වල මුල් ඇදලා අර සිවිච් ඇට කැලි ටිකක් දිලා ගියන පස්සේ තිබුණ බවක්වත් නැහැ. වැය වුණා. මේ අනිච්ච ධර්මතාවයේ උදය උදයා කිව්වේ ඔන්න ඕකයි. උපාදවය ඔන්න උපාදවය ධර්ම මේ අනිච්ච ලෝකේ හැටි. ලෝකේ හටගත්ත හැම දෙයක්ම උපාදවය ධම්මිනෝ. ඒවැ ස්වභාවය ඒකයි. උදේ එනවා වැය වෙනවා, උදා වෙනවා එකක් ඒක වැය වුණා. නිරෝධ කියන්නේ ඔන්න ඔය ක්‍රියාදාමී යම් තැනක නවතින කටයුතු කරන්න එකක් තියෙනවා. අන්න ඒක තමයි අවිද්‍යාව නිරෝධ කිරීම පටන් ගන්න ඕනේ. නිරෝධ පටන් ගන්න බෑ නිකන්. ඔය ක්‍රියාවලිය නවත්තන්න අවිද්‍යාවත් ඒ වශේෂ විරාග නිරෝධ අසංකා නිරෝධෝ කියලා පටන් ගන්න ඕනේ. අන්න ඊට මොකද වෙන්නේ? හේතුවක් නිසා යමක් උදා වුණා. හේතුන් පරිච්ඡ සම්භූතං වෙච්ච එක. ඒක නිරෝධ කරන්න මොකද කරන්නේ? හේතු බංගා නිරුජ්ජති. හේතුව බංග කර දමන්න හේතුව බිදාරින්න ඕනේ. අන්න ඊට නිරෝධා වෙනවා. නිරෝධ වෙන්නේ ඔතනින්. යන් නිරෝධ කරන්නේ ආර්ය මාර්ගය තුලින්. නැති වෙන එක ලෝක ධර්මතාවයේ, ඇති වෙන එක නැති වෙන එක. ඇතිවීම නැතිවීම තමයි අනිච්ච ධර්මයි. හැබැයි මේ ඇති වෙන එක ඔක්කොම නිරෝධ ධර්ම. ඒ කියන්නේ නිරෝධ කරන්න පුළුවන් ඒවා. බැරි ඒවා නෙමෙයි. අපි අවිද්‍යාව නිසා නිරෝධ කරගන්න කැමති නැහැ. වැඩ පිළිවෙල නිරෝධ කරන්න ඕනේ. ඇති වෙච්ච දේ නැති වෙන එක වෙන මාංශයක්. ওই ක්‍රියාදාමිය උදා වෙන එක නිරෝධා කරන්න ඕනේ. ඒකයි නිරෝධ කියන්නේ. ඉතින් ඔබ තෝරා ගත්තාම දැන් මේකේ තියෙන ප්‍රශ්න සමූහයේ උත්තර තියෙනවා. මම අහලා තිබුණ ප්‍රශ්න කීපයක් තියෙනවා. මොකද නිරෝධ කියන්නේ මොකද්ද කියලා අහලා තිබිච්ච ප්‍රශ්නයක් මෙතන කියවුණා එක. ඒකටත් ඒ උත්තරේ ඔතනින්ම ආවා. ඉතින් ওই ක්‍රමයට කරුණු තේරුම් අරගන්න ඕනේ.